අද රුහුණු ගුරු ගෙදර අහන් ඉන්න දූල පුතාල සියලු දෙනාටම අද වැඩසටහනින් ඔබ අප හමුවන්නේ අකුරැස්ස මහා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණීය විෂය උගන්වන නදීකා වීරසිංහ ගුරුතුමිය. ඔබතුමිය සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන් දුවේ පුතේ, ඔයාලට මතක ඇතිනේ අපි කලින් දවසේ දත්ත තොරතුරු බවට පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විවිධ ශාස්ත්‍රවල භාවිතා කරන ආකාරය පිළිබඳව ඉගෙන ගත්තා. අද අපි කතා කරන්න යන්නේ ඉතා වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන්. දැනට අවුරුදු 5000කට කලින් ඈත අතීතයේ ශිෂ්ටාචාර බිහිවුණු යුගයේ පවා මිනිස්සුන්ට ගණනය කිරීමේ අවශ්‍යතාවය දැනුණා. ඒ හඬ ඇහුණ නේද දුවේ පුතේ? ඇබකසය කියන උපකරණය ගණනය කිරීම සඳහා අතීතයේ පවා භාවිතා වුණා. දරුවනේ, ඔයාලටත් පුංචි කාලේ ගණකරාමුවක් තිබුණා නේද? මෙන්න මේ ඇබකසයත් ගණකරාමුව වගේ. ඉතින් කාලයත් එක්කම මිනිස්සුන්ට සංකීර්ණ ගණනය කිරීම සිදු කරන්න අවශ්‍ය වුණා. 1942 දී බ්ලේස් පැස්කල් මහතා විසින් ඇඩින් මැෂින් නැමැති උපකරණය නිෂ්පාදනය කළා. මෙන්න මේ උපකරණය තමයි ලෝකේ පළමු වන යාන්ත්‍රික ගණිත කර්ම කරන උපකරණය. 1667 දී ග්‍රොඩ්ෆෙඩ් විල්හෙල්ම්ස් කියන පුද්ගලයා මේ පැස්කල්ගේ ආකලන යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කළා. ඒ කියන්නේ එකතු කරන්න විතරක් හැකියාව තිබුණු මේ උපකරණය ගුණ කරන්න, බෙදන්න වගේ සංකීර්ණ ගණිත කර්ම සිද්ධ කරන්න පුළුවන් උපකරණයක් බවට පත් කළා. ඔබට කලින් ඇහුණු හඬ තමයි ජෝෂොප් ජැක්වාඩ් කියන පුද්ගලයා විසින් නිෂ්පාදනය කරන ලද රෙදිවියන යන්ත්‍රයේ හඬ. මෙම රෙදිවියන යන්ත්‍රය සිදුරුපත් ක්‍රමවේදය යොදාගෙන නිපදවා තිබුණා. චාර්ල්ස් බැබේජ් මහතා විසින් ඩිෆරන්ස් ඉන්ජින් නැමැති උපකරණය මෙන්න මේ අවධියෙන් පසු නිර්මාණය කළා. මේ ඔගොල්ලන්ට ඇහින්නේ චාර්ල්ස් බැබේජ් මහතා විසින් නිර්මාණය කරපු ඇනලිටිකල් ඉන්ජින් එකේ හඬ. ඇනලිටිකල් ඉන්ජින් එක කියන්නේ සිදුරුපත් තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය වුණු නූතන පරිගණකයේ ආදාන, ක්‍රියාවලී, ප්‍රතිදාන කියන සංකල්ප අඩංගු ලෝකයේ ප්‍රථම නිෂ්පාදනය. මෙම උපකරණයේ මූලාකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ චාර්ල්ස් බැබේජ් මහතා. අන්න ඒ නිසා පරිගණකයේ පියා ලෙස චාර්ල්ස් බැබේජ් මහතා හඳුන්වනවා. ඇනලිටිකල් එන්ජින් උපකරණයට මුලින්ම වැඩසටහනක් නිර්මාණය කළේ ඇඩා ඔගස්ටා ලව්ලස් මැතිනිය. අන්න ඒ නිසා එතුමිය ලෝකයේ ප්‍රථම මෘදුකාංග නිර්මාණ ශිල්පිනිය. කාලයත් එක්කම හෝවාඩ් ඊකන් කියන පුද්ගලයා හාවඩ් විශ්වවිද්‍යාලයේ යාගේ යාළුවොත් එක්ක එකතු වෙලා IBM ආයතනයේ සහයෝගයත් ඇතිව ස්වයන්ක්‍රීය අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය නිපදවනවා. මාක් 1 පරිගණකය ලෙස හඳුන්වන්නේ මෙන්න මේ පරිගණකය. ඉතින් අපි තවදුරටත් පරිගණකයේ විකාශනය වුණු ආකාරය ගැන සොයා බලමුකෝ. අහලා තියෙනව නේද අපේ අත්තම්මලා සීයලා කියනවා,
අපේ පරම්පරාවල දරුවෝ නම් ඔහොම නෑ, වැඩිහිටියෙක් යමක් කිව්වම හිස නමල පිළිගන්නම. ඒකට අදහදම පරම්පරාව ගරු කරන්න තියෝ කොටා කරන්න වඩනවා.
මේ කතා කරන පරම්පරාවල් මිනිස්සුන්ට විතරක් නෙමෙයි, පරිගණකත් පරම්පරාවල් කිහිපයක් පහු කරගෙනයි ආවේ. පරිගණකයන් කාලෙන් කාලට වෙනස් වුණා, කොටස් එකතු වුණා, තාක්ෂණය අලුත් වුණා. ඒ විතරක් නෙමෙයි, ඔය කිව්වා වගේ ගතිගුණත් වෙනස් වුණා. දැන් මගේ දුවල පුතාලා අපි ඔයාලට බෙදලා දීලා තියෙන රුහුණු ගුරුගෙදර ක්‍රියාකාරකම් අත්පොතේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පාඩමේ යටතේ ICT ඇලෛරක් G10 ඇලෛරක් U.1 ඇලෛරක් AC1 කියන ක්‍රියාකාරකම් වෙත පිවිසෙන්න. මම පරිගණක පරම්පරාව සහ ඒවායේ තාක්ෂණය උදාහරණ ගැන විස්තර කරන අතරේ ක්‍රියාකාරකමේ ලබා දීලා තියෙන ඒ තීරුව, බී තීරුව, සී තීරුව කියන තීරු යාක්‍රමින් ගලපන්න. එක් එක් තීරුව දිහා හොඳින් බලන්නකෝ. ඒ තීරුවේ පරම්පරාව යටතේ හිස්තැනක් තියලා තියෙනවා. මගේ දුවල පුතාලා මම කියන විස්තරේ හොඳින් අහගෙන එක් එක් පරම්පරාව කුමන කාලයක් තුළ පැවතුනාද කියන එක සටහන් කරගන්න ඕන. අපි කතා කළ සිදුරුපත් විදින ක්‍රමය යොදාගෙන නිර්මාණය කළ චාර්ල්ස් බැබේජ් මහතාගේ ඇනලිටිකල් උපකරණය වගේම පළමු පරම්පරාවේ රික්තක නල භාවිතයෙන් නිර්මාණය වුණු ENIAC, 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 EDVAC, EDSAC, UNIVAC, IBM 801 වගේ පරිගණකවලත් සිදුරුපත් ක්‍රමය භාවිතා වුණා. මොනවද මේ රික්තක නල කියලා කියන්නේ? ඔයාලා දැකලා තියෙනව නේද? අර ටිකක් විශාල පැරණි TV යන්ත්‍ර. අන්න ඒව තුල තියෙන්නේ රික්තක නලයක්. 8-9 වසරවල විද්‍යාව පාඩමේදී ඕගොල්ලන් ඉගෙන ගන්නවා මේ රික්තක නලයක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ රික්තක නල විශාල ප්‍රමාණයක් පළමු පරම්පරාවේ පරිගණක තුල අඩංගු වුණා. මේ රික්තක නල අඩංගු පරිගණකය ඉතා විශාලයි. කාමරයක් තරම්. ඒ වගේම වැඩි විදුලි පරිභෝජනයක් දක්නට ලැබෙනවා. වේගයෙන් අඩු මේ පරිගණක වල තාක්ෂණය රික්තක නල නිසා මේවා ඉක්මනින් විනාශයට පත් වුණා. ඒ නිසා නිතරම අලුත් වැඩියා කරන්න සිද්ධ වුණා. පළමු පරම්පරාවේ පරිගණක 1940, 1956 කියන කාල තුල නිර්මාණය වුණා. මාත් එක්ක ක්‍රියාකාරකමට එකතු වෙලා ඉන්න දරුවෝ දැන් ඒ තීරුව දෙස හොඳින් බලාගෙන බී තීරුවටත් සී තීරුවටත් යා කරගන්න ඇති. ඒ තීරුවේ පළවෙනි පරම්පරාව බී තීරුවේ රික්තක නල සිදුරුපත් ක්‍රමය කියලා සටහන් කරපු කොටුවටත් සී තීරුවේ පළවෙනි කොටුවටත් යා කරගෙන ඇති. දුවේ පුතේ, 1956 1963 කියන කාලවල ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමත් සමගම පරිගණක තාක්ෂණයේ විශාල පෙරලියක් සිදු වුණා. හනිවෙල්, IBM 7030, CDC, UNIVAC යන නම් වලින් හැඳින්වෙන මේ කාලේ නිර්මාණය වුණු පරිගණක දත්ත ආචයනය සඳහා තැටි යොදාගත්තා. පළමු පරම්පරාවට වඩා වේගවත් මේ පරිගණක පළමු පරම්පරාවට වඩා සාපේක්ෂව කුඩායි. විදුලි පරිභෝජනයත් අඩුයි. ඒ විතරක් නෙමෙයි, කාර්යක්ෂමතාවයෙන් වැඩි. දෙවන පරම්පරාව ගැන හොඳින් සවන් දුන්න මගේ දරුවෝ ටික දැන් ඒ තීරුවේ දෙවන පරම්පරාව කියන කොටුව බී තීරුවේ පළවෙනි කොටුවටත් සී තීරුවේ තුන්වෙනි කොටුවටත් යා කරගෙන ඇති. අර අත්තම්මා කිව්වා වගේ නූතන පරම්පරාවේ ලක්ෂණ පැරණි පරම්පරාවේ ලක්ෂණවලට වඩා වෙනස් වුණානේ. පරිගණක නම් හොඳ පැත්තටයි වෙනස් වුණේ. මගේ දරුවොත් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ හදාරන දරුවන් විදිහට යහපත් පැත්තට වෙනස් වෙන්නයි අවශ්‍ය වෙන්නේ. කාලයත් එක්කම පරිගණකේ තුන්වැනි පරම්පරාව, ඒ කියන්නේ 1964, 1975 කාලය තුල අනුකලිත පරිපත් තාක්ෂණය භාවිතයට ගෙනුණා. ඔන්න ඔය කාලෙදී පරිගණකයට දත්ත ඇතුළු කරන්න මූසිකය සහ යතුරු පුවරුව භාවිතයට ගෙනුණා. IBM 360, 370, PDP 8, PDP 11,
CDC 6600
වගේ පරිගණක මේ කාලේ නිර්මාණය වුණා. දෙවන පරම්පරාවට සාපේක්ෂව තුන්වෙනි පරම්පරාවේ පරිගණක වේගයෙන් වැඩි. ඒ වගේම ප්‍රමාණයෙන් කුඩයි. ක්‍රියාකාරකමත් එක්ක රැඳින මගේ දරුවෝ ඒ තීරුවේ තුන්වෙනි පරම්පරාව කියන කොටුව බී තීරුවේ දෙවෙනි කොටුවටත් සී තීරුවේ පස්වෙනි කොටුවටත් යා කරගෙන ඇති. තුන්වන පරම්පරාවෙන් පස්සේ පරිගණකයේ තවදුරටත් සංවර්ධනය වුණා. විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත භාවිතයට ගැනුණා. ඒ වගේම වේගවත් පරිගණක ජාල තාක්ෂණය මේ අවධියේදී යොදාගත්තා. IBM PC, Apple II වගේ පරිගණක මේ කාලේ නිර්මාණය වුණා. දැන් අපි හතරවෙනි පරම්පරාව ගැන හැඳින්වීමක් කළා. දැන් හතරවෙනි පරම්පරාව කියන කොටුව බී තීරුවේ පස්වෙනි කොටුවටත් සී තීරුවේ දෙවෙනි කොටුවටත් යා කරගෙන ඇති. තවදුරටත් තාක්ෂණය දියුණු වෙමින් එදා 1989 සිට අද දක්වා කාලයේ අධික ප්‍රමාණයේ අනුකලිත පරිපත භාවිතයට ගනිමින් අන්තර්ජාල තාක්ෂණය සමග එක්ව යමින් පරිගණකයේ නූතන පරම්පරාව, ඒ කියන්නේ පස්වෙනි පරම්පරාව බිහි වුණා. කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණික නිර්මාණ මේ අවධියේ දක්නට ලැබෙනවා.
IBM notebook, Pentium PC, Sun workstation
වගේ පරිගණක මෙන්න මේ කාලේ නිර්මාණය වුණා. ඔව්, පස්වෙනි පරම්පරාව. ඒ කියන්නේ වර්තමානයේ මේ අප සිටින පරම්පරාව. මේ කාලේ පරිගණක ගැන මම සඳහන් කළ දේවල් හොඳින් අහගෙන හිටියනම් ඕගොල්ලන් පස්වෙනි පරම්පරාව කියන කොටුව බී තීරුවේ හතරවෙනි කොටුවටත් සී තීරුවේ හතරවෙනි කොටුවටත් යා කරගෙන ඇති. දැන් සටහන් කරලා ඉවර වුණාම, ඒ කියන්නේ ක්‍රියාකාරකම අවසන් කරාම මගේ දූල පුතාලා දකින්න ඇති හතරවෙනි පරම්පරාව කුමන කාලයට අයත්ද කියලා අපි සටහන් කරලා නැහැ. ඉතින් මගේ දූල පුතාලා පෙළ පොත හොඳට කියවලා හතරවෙනි පරම්පරාව පැවතුනේ කුමන කාල සීමාවක් තුලද කියලා සටහන් කරගන්න ඕන. මෙන්න අලුත් කට්ටියක් ඇවිල්ලා. කවුද මේ එකතු වෙලා ඉන්නේ? මේ අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නේ පරිගණකයේ සියලුම පරම්පරාවල් නියෝජනය කරමින් ආපු නියෝජිතයෝ. බලමු අපි දරුවන්ට ලබා දීලා තියෙන නිබන්ධනයේ ICT G10, U1, AC2 කියන ක්‍රියාකාරකමට පිවිසිලා. ඒ ක්‍රියාකාරකමේ අඩංගු වෙලා තියෙන බැලුම් AA බැලුන අදාළ කණ්ඩායමෙන් ආපු නියෝජිතයාගේ රූපයට යා කරගන්නයි මගේ දුවල පුතාලට දැන් තියෙන්නේ. අපි හොඳින් සවන් දෙමුකෝ මේ නියෝජිතයෝ මොනවද කියන්නේ කියලා. කවුද මේ රික්තක නලයක් අරගෙන ඇවිල්ලා ඉන්නේ?
මම ආවේ පළවෙනි පරම්පරාවෙන්. මම දන්නේ යන්ත්‍ර භාෂාව. ටික ටික මම ඇසෙන්ඩි භාෂාව ඉගෙන ගත්තා. ගොඩක් වෙලාවට මං විනුවෙන් හදපු වැඩසටහන් වලින් තමයි මං වැඩ කරන්නේ. මං ගොඩාක් විශාලයි.
මේනේ ට්‍රාන්සිස්ටරයක් අරගෙන. කවුද මේ ඇවිත් ඉන්නේ?
මම ආවේ දෙවෙනි පරම්පරාවෙන්. පළවෙනියට වඩා මං ගොඩක් හොඳයි. ඒක කවුරුත් දන්නවා. මම ටිකක් ඇසෙම්බ්ලි භාෂාව දන්නවා. ඒ විතරක් නෙමෙයි, මම ඉහළ තලයේ පරිගණක භාෂාව ගැන හොඳින් හදාරමින් ඒව මට එකතු කරගත්තා.
ඉතින් මගේ දරුවෝ දැන් දෙවෙනි ක්‍රියාකාරකමෙහි පළවෙනි පරම්පරාවට අදාළ බැලුණය
පළවෙනි පරම්පරාව නියෝජනය කරන රූපයටත් දෙවෙනි පරම්පරාවට අදාළ බැලුණය ඒ අදාළ නියෝජිතයගේ රූපයටත් සම්බන්ධ කරලා යාකරගෙන ඇති. කවුද බලමු මේ ඇවිල්ලා ඉන්නේ? මේ කීබෝඩ් එකේකුයි මවුස් එකේකුයි හැම එල්ලගෙන මොනවාද මේ අතේ තියාගෙන ඉන්නේ?
මේ අනුකලිත පරිපත්‍ය. මං ආමේ තුන්වෙනි පරම්පරාවේ. මම කොහොමද දෙවෙනියට වඩා හොඳයි? මම තමයි පළවෙනියෙන්ම මෙහි උපද්ධතියකින් වැඩ කළේ. උසස් මට්ටමේ පරිගණක භාෂාවයි මං හොඳට දන්නවා.
මෙන්න චිත්‍රයක් වගේ ලස්සනට ඇක්කෙනෙක්. කවුද මේ? ඔයාගෙන් අපිට විස්තර ටිකක් කියන්නකෝ ඔයාගේ පරම්පරාව ගැන.
මංගාවේ හතරවෙනි පරම්පරාව ඉඳලා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථයක් තමයි මං භාවිතා කරන්නේ. තුන්වෙනියට වඩා මං ගොඩාක් හොඳයි, දක්ෂයි. මං තමයි කලින්ම චිත්‍රක පරිශීලක අතරමුහුණක් භාවිතා කළේ. යුනික්ස් කියන OS එක පරිගණකයට එකතු වුණේ මගේ කාලෙදී.
හොඳයි හොඳයි. කෝ මෙන්න ලස්සන රොබෝ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කවුද මේ ඇවිල්ලා ඉන්නේ?
මංගාවේ පස්සේ පරම්පරාවේ මට කෘතිම බුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ තීරණ ගන්න පුළුවන්. මිනිස්සුම පුහුණු කරනවා, මං වැඩ කරනවා. අධික ප්‍රමාණය අනුකලිත පරිපත ප්‍රමාණයක් මංගාව තියෙනවා. අකුරු අඳුන ගන්න මට පුළුවන්. මම ගොඩාක් දියුණුයි. මට ගොඩාක් කාර්යක්ෂම වැඩ ගන්න පුළුවන්. ඒ වගේම මං සැහැල්ලුයි.
මගේ දුවල පුතාලා දැන් තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි කියන පරම්පරාවල්වල ලක්ෂණ ඒ අදාළ බැලුනවලට යා කරගන්න ඇති. මගේ දුවල පුතාලත් එක්ක දැන් මම කතා කළේ පරිගණකය මේ දක්වා අපේ කාර්යයන් පහසු කරගන්න ආව ගමන් මග ගැන. මෙන්න මේ සංවාදයටත් හොඳින් සවන් දෙන්නකෝ.
මේ අද කාලේ ළමයි කම්පියුටර් වලට ඇබ්බැහි වෙලානේ.
අනේ ඔව්, ඔන්ලයින් පාඩම් කිය කියා කම්පියුටරය අල්ලගෙන ඉන්නවා එක්කෝ ෆෝන් එකේ.
මගේ පුතා මේ සායනයට එක්කගෙන එන තුන්වෙනි දවසද.
මගේ දුවටත් හිසේ කැක්කුම. ඒ වගේම ඇස් පෙනීමත් අඩුයි.
ඇයි අපේ පුතාට හොඳටම කොන්දේ අමාරුව. කොච්චර බෙහෙත් කරත් අඩු වුණේ නැහැනේ.
අපේ දුවගේ යාළුවත් Facebook එකෙන් යාළුවෙක් කියලා රැවටිලා ළමයි තුන් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක්ට.
අනේ මන්දා, අපේ පුතාට හරියට කේන්ති යනවා. කන්නේ බොන්නේත් අඩු වෙන්නේ.
ඊටත් වඩා භයානකයි මේ ෆොටෝ මාරු කිරිල්ල. සිද්ධ වෙන දේවල් බැලුවම බය වෙනවා.
අද කාලේ ළමයි හිතාගෙන ඉන්නේ AI එයාගේ ෆෝන් එකයි විතරයි කියලා. දන්නේ ලෝකෙම යාළගෙන බලාගෙන ඉන්නේ කියලා.
හරියටම මෝඩ රජුරවන්ට ඇඳුම් ඇඳුව වගේ.
අනවබෝධය නිසා තමයි මේ හැම විපතක්ම.
අපිත් මේ ගැන මොනවා හරි පියවරක් ගන්න ඕන.
මං හිතාගෙන ඉන්නේ මේ සායනෙන් ලැබෙන අත්පත්‍රිකාව පිටපත් කරලා හැම ළමයෙක්ටම දෙන්න කියලා විදුහල්පතිතුමාට යෝජනාවක් කරන්න.
ඇත්තටම ඒක හොඳ අදහසක්.
ඇහුණා නේද දරුවනේ? අපි අහගෙන හිටියේ දරුවන් සායනයකට ඇතුළත් කරලා එළියේ බලාගෙන ඉන්න අම්මා තාත්තා දෙන්නෙක්ගේ කතාව. අහගෙන ඉන්න දුවල පුතාලට තේරුණා නේද? පරිගණක තාක්ෂණික උපාංග අනිසි භාවිතයේ ප්‍රතිපාක. මෙන්න මේ අනිසි භාවිතයන් වලක්වාගෙන නිසි ක්‍රමවේදවලට අනුකූලව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික මෙවලම් භාවිතා කරන්න ඕන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ අත්පත්‍රිකාවක් ඔයාලත් නිර්මාණය කරන්න. අපි සඳහන් කරන ලිපිණයට ඔබ සකස් කරන අත්පත්‍රිකාව තැපැල් මගින් යොමු කරන්න. අපි එම අත්පත්‍රිකා ඇගීමට ලක් කරන්න සූදානම්. මම ඉල්ලා සිටිනවා මගේ දරුවන්ගෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මැනවින් හදාරන ගුණසම්පන්න දරුවන් විදිහට සමාජගත වෙන්න උත්සාහ කරන්න කියලා.
ඉති
ආදරණීය දුවේ පුතේ, අද තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ අලුත් පාඩමක් තුලින් අද අපේ මැදිරියට පැමිණි නදීකා වීරසිංහ ගුරුතුමියනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි. අපිට තව පොඩි දෙයක් අමතක වුණානේ. ඔයාලා නිර්මාණය කරන අත්පත්‍රිකාව අපේ මෙන්න මේ ලිපිණයට එවන්න. රුහුණුගුරු ගෙදර, ගුවන් උදවි වැඩසටහන, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඉහළ ඩික්සන් පාර, ගාල්ල. අමතක නොකර ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ICT කියලත් ලියන්න. එහෙනම් දරුවනේ, තවත් දවසක මේ වගේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ අලුත්ම පරිච්ඡේදයකින් හම්බවන බලාපොරොත්තුව පිට අදට ඔබෙන් සමුගන්නම්. ඔබට සුබදායී දවසක්.